මිලකට ගරු අබ්දුල් හලීම් මන්තුමා ඔබතුමා විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
විනාඩි 5ක්?
5ක්.
මුලසන ඔබ නගර මන්ත්‍රමනි, ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන්න පෙර අපි මේ දිනවල මේ මෙතර කොට්ටාස මට්ටමින් මුහුණ දෙන යම් ප්‍රශ්න සම්බන්ධව රජයේ අවධානය යොමු කිරීම වැදගත් සේම හිතනවා. විශේෂයෙන්ම අද රට පුරාම බාර් සංස්කෘතියක් ඇති වී තියෙන බව අපි හැමෝම දන්නවා. විශේෂයෙන්ම හාරිස්පත්වේ මෑත කාලෙ සිට මේ බාර් සංස්කෘතිය ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී. හාරිස්පත්වේ මෙතර කොට්ටාසි කියන්නේ මේ රටේ හිටපු විදේශ කටයුතු භාර අමාත්‍ය හමීද මෙතුමා බොහෝ කාලයක් නොකඩවා නියෝජනය කරපු මෙතර කොට්ටාසය. එතුමායි කාලේ හාරිස්පත්වේ කිසිම තැනක බාර් තිබුණ නැහැ. ඒ වගේම පසුකාලීනව එම මැති කොට්ටාසයේ බහු ආසනයක් නිසා දෙවනි මන්ත්‍රී හැටියට පත්වෙච්ච ආර්.පී. විජේසිරි මැතිතුමත් වගේම එවකට හිටපු මහනුවර දිසාපති දමනුපල මැතිතුමත් සම්බන්ධ වෙලා බාර් දෙකක් නිර්දේශ කරා. හමීද මැතිතුමා මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ අධිකරණයේ නඩුවක් ගොනු කරලා ඒ දෙකම ඉවත් කරගත්තා. ඉන් පස්සේ කාලයක් මෛත්‍රී මහනුවර දිස්ත්‍රික්කයේම මේ බාර් නැති මෙතර කොට්ටාසක් හැටියටයි හාරිස්පත්වේ මෙතර කොට්ටාසි තිබුණේ. ඒ පසුව 1994 දී හිටපු ජනාධිපති ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමියගේ කාලේ අලදිනි ප්‍රදේශයේ මයිතන්නේ එදා හිටපු ඉදිරිවීර මන්ත්‍රමාගේ නිර්දේශය මත බාරක් හැරුණා. නමුත් එතරම් මහජන විරෝධතාවක් නැති නිසා විශේෂයෙන්ම කුරුණෑගල කටුගස්තර මාර්ගයේ තිබිච්ච නිසාත් ඒකට එතරම් ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඉන්පසුව කාලයක් ගියාට පස්සේ පූජපිටි කොට්ටාසයේ අංකුපුර ප්‍රදේශයේ මාතල මායිමේ තාබාරයක් හැරුණා. ඒ කට්ටිය කාලයක් යනකොට විශාල විරෝධතාවක් ඇති වෙලා ඒකත් වැහුණා. ඉන්පස්සේ ඉතාමත්ම හොඳ ආකාරයෙන් ආරස්පත්වේ මේ බාස් සංස්කෘතිය නැතුව හොඳට තිබිච්ච මෙතර කොට්ටාසයක්. නමුත් මෑත කාලෙදී දැන් පූජාපටි කොට්ටාසයේ දැන් බටුගොඩ ග්‍රාන්සේ කොට්ටාසයේ බාරක් හැරෙන්න සූදානම් වුණා. විශාල මහජන විරෝධයක් ඇති වුණා. විශේෂයෙන්ම ඒ විරෝධකරුවන් කඩිමුඩියේ මේ 500,000 වගේ බෝධියක් හැදුවා. ඒ වගේම ඉතර කූඩාරමක් ගහගෙන ඒක ඇරෙන්නේ දුන්නේ නැහැ. ඒ වගේ එක නතර වෙලා තිබුණා. නමුත් හදිස්සිය
වගේ
පොලිසියේ ආරක්ෂාව ලබා දෙමින් දැන් ඒක විවෘත කරලා තියෙනවා. දැන් ඒ පවණක් නෙවෙයි, ඒ විරෝධ දක්වපු ස්වාමින් වහන්සලා තුන්වමක් එවගේ තව කීප දෙනෙක්ට මේ රජයේ නඩුවක් ගොනු කරලා තිනවා ඒ අලාභයක් සිදු වුණා කියලා. ඒ වගේ ඒක විතරක් නෙවෙයි, තවත් ඒ කොට්ටාසෙම තවත් බාර් 5ක් විතර විවෘත කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම හාරිස්පත්ව අනිත් ප්‍රාදේශීය කොට්ටාසෙ තවත් දැන් සීමා මාලකයක් තියෙන මේ ඉතාමත්ම ආසන්න ප්‍රදේශයේ තව බාරක් විවෘත කරන්න සූදානම් කරලා තියෙනවා. මේ වගේ දැන් ආසනේ අර ආගමික පරිසරයක් තිබිච්ච ආසනේ තුල දැන් විශාල තර්ජනයක් හෙල්ල වෙලා තිනවා මේ බාර් සංස්කෘතිය නිසා. ඒ මේ සම්බන්ධව විශේෂම රජයේ අවධානය යොමු කරලා ඒ බාර් ටික ඉවත් කර ගන්නා ලෙස තමත්ම කාර්යිකව ජනප්‍රතිනිධියන් ඉල්ලමින් මේ කාලේ අවසන් නිසා මට බොහෝ කරුණු කාරණාවක් තියෙනවා කතා කරන්න. නමුත් මේ අවසන් කරන බොහෝ ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමනි. මීළඟට ගරු අනුරාධ ජයරත්න මන්තුමා ඔබතුමාට විනාඩි 15 කාලයක් ලැබෙනවා.
වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ගරු මුලසොන් රුඩගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද දිනේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ඒ අදහස ඒ අනුව අද බොහෝ පක්ෂ විපක්ෂ අපේ සීලු දෙන අදහස් සුදහස් ඉදිරිපත් කරා. මේකෙදී පළවෙනි කාරණාව කියන්න ඕනේ ගරු සභාපතිතුමනි, අධිකරු ජනාධිපතිතුමා ඒ කරපු ප්‍රකාශයට සම්බන්ධයෙන් අද සමහර දක්වපු අදහස් එක ගත්තහම අපේ අර සිංහල හෝඩියේ තියෙන කුහකකම කියන වචනය බොහොම හොඳට ප්‍රදර්ශනය කරපු පිරිසක් හිටියා. අපි රට හැමදාම දවස ගානේ පල්ලෙහාට යන හේතු නැතු ඔය කුහකකම, ඔය අපි අතර තියෙන ඒ අපේ අනික් එක්කෙනා නැගිටීම, අනික් එක්කෙනා කරන වැඩ කොටස අගය කිරීමට අපේ තියෙන අකමැත්ත, මෙන්න මේ කියන සියලු කාරණා එක තමයි අපි දවසින් දවස පල්ලෙහාට වැටුනේ. කරු සභාපතිතුමනි, මේකේ බොහොම හොඳට දැක්ක එක කාරණාවක් තමයි සමහර උදවිය උත්සාහ කරන්න කියන්න මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, වර්තමාන කැබිනට් එක, අපි රාජ්‍ය මන්ත්‍රීවරු, අපි සියලු දෙනා මේ රටේ මහා බලෙන් බලය ලබාගෙන මේ රට පාලනය කරන්න උත්සාහ කරන නඩයක් හැටියට තමයි පෙන්වු කරන්න උත්සාහ කරේ. හැබැයි අපි සියලු දෙනාට ආයපාර නැවතවරයක් මතක් කරලා දෙන්න ඕනේ, එදා මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට, එදා මේ රටේ මිනිස්සු ටිකට තෙල් ටික නැති වෙනකොට, බෙහෙත් ටික නැති වෙනකොට, එදා මේ රටේ මිනිස්සුන්ට යන එනමන් නැතුව මේ රට නන්නත්තර රටක් බවට පත් වෙනකොට මේක වගකීම බාරගන්න කවුරුවත් හිටියේ නැහැ. මේ මහා පම්පෝරි ගැහුවට සජිත් ප්‍රේමදාස මහත්තයාට කිව්වම වගකීම බාරගන්න කියලා, එදුම වගකීම බාරගත්තේ නැහැ. ඒ පැත්තෙන් අනුර කුමාර දිසානායක මහත්තයා අද හදන්නේ ජනාධිපති වෙන්න, එදා අගමැති වෙන්න කියලා වුණනම් වගකීම බාරගන්න කියනකොට එහෙම බාරගන්න පුළුවන්ද කියන තැනකවත් හිටපු නැති මිනිස්සු. හැබැයි අද ඇවිල්ලා ගරු සභාපතිතුමනි මහා පම්පෝරි ගහන්න මේ රටේ ආර්ථිකය හදලා මේ රට ඉහළට අරගෙන ගිහිල්ලා මේ රට නගා හිටවන වැඩ පිළිවෙල පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් පළවෙනියට මේ සියලු දෙනාට මතක් කරලා දෙන්න ඕනේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව ප්‍රධාන මේ කැබිනට් මණ්ඩලයේ මේ රාජ්‍ය ඇමතිවරු වේවා, අපි සියලුම දෙනා මේ රට බාරගත්තේ මේ රට බාරගන්න මිනිස්සෙක් නැති වෙලාවක, මේ රටේ මිනිසුන්ට බෙහෙත් ටික නැති වෙලාවේ මේ රටේ මිනිසුන්ට ඕන බෙහෙත් ටික ලබලා දෙන්න, මේ රටේ මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නැති වෙනකොට ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ලබා දෙන්න, මේ රටේ සංචාරකයෝ අද මේ කතා කරන්නේ මාසයකට ලක්ෂ දෙකක සංචාරකයෝ පිළිබඳව. හැබැයි එක දවසක් ආවා වැලිගම පැත්තට යනකොට, අපේ තිබිච්ච සංචාරක පැත්තකට යනකොට එකමක සංචාරකෙක් හොයාගන්න බැරි කාලයක් වකවානුවක් මේ රටේ පැන නැගුණා. හැබැයි එවැනි තත්වයක බාරගත් රටක් අද අපි මොනතරම් වෙනසකට මේ කාලය තුල ලක් කරාද කියන එක පිළිබඳව කරු සභාපතිතුමනි මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි ඒ අගය කිරීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෙන්න සමහරෙකුට බැරි වුණා. අපි එතුමගේ දේශපාලන වශයෙන් සියලු ප්‍රතිපත්ති අදහස් සියල්ල අපි එකට ඉඳගෙන අපි සියල්ල අපි අතෝස්සලා අනුමත කරනවා කියන එක කියන්නේ නැහැ කරු සභාපතිතුමනි. අපි විරසක වෙන තැන් තියෙනවා, අපිට ප්‍රශ්න තියෙන තැන් තියෙනවා, අපිට ගැටලු තියෙන තැන් තියෙනවා, එතුමාගේ මතවාද අදහස් එක්ක සමහර තැන් වල අපි ගැටෙන තැන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කාරණා නෙවෙයි ඒ මේ රට තිබිච්ච තැනින් අද මේ තත්ත්වයට ගොඩ නැගුවා නම්, අද මේ රට අපිට අවශ්‍ය කරන තැනට මේ රට යන ඉලක්කයට මේ රට පෙළගැස්සුවා නම් ඒ ගෞරවය අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි නොපැකිලිව දෙන්න ඕනේ කරු සභාපතිතුමනි. හැබැයි විපක්ෂය මේ අපිට ආවේනික කුහකකම කියන එක පපුවේ තියාගෙන ඒ ගෞරවය එතුමාට දෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ. එහෙනම් අපි අද අහන්නේ ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයාට බැරි වුණේ විපක්ෂ නායකතුමා හැටියට එදා මේ බලය ලබා ගන්න? එදා අගමැති වුණා නම් අද එතුමා ජනාධිපති. එහෙනම් ජනාධිපති වෙලා ඔය කියන සියල්ල කරන්න තිබුණා. හැබැයි අද එතුමා කතා කරන්නේ ඊළඟ මැතිවරණයේදී ජනාධිපති වීම පිළිබඳව. ගරු සභාපතිතුමනි, මැතිවරණයක ජනාධිපති වෙනවා නම් මම බොහොම පැහැදිලිව දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්නේත් නැහැ. එතුමා ගිය සැරේ ඉදිරිපත් වුණේ ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති වෙනවායි කියලා දැනගෙන. එමනම් මේ බන්දේසිය දීලා දීපු ජනාධිපතිකම ගත්තේ නැති සජිත් ප්‍රේමදාස මහත්තයා අද කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද්ද කරේ, එයාට දෙන්නලු රට කරලා පෙන්නන්. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ මෙවැනි කාරණායක මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. ගරු සභාපතිතුමනි, අපිට ඉදිරි මැතිවරණය මේ රටේ තීරණාත්මක මැතිවරණයක්. අධිකරු ජනාධිපතිතුමා ගෙනාවු මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක අපි කිව යුතු එක කාරණාවක් තමයි හැමදාම අපි දේශපාලන පක්ෂ නිල් වේවා, රතු වේවා, කොළ වේවා, අපි සියලු දෙනා මැතිවරණ කරලා තියෙන අපේ කඳවුර දිනවන්න. අපි හැමදාම මැතිවරණ කරේ අපේ කඳවුර දිනවන්න. අපි හැමදාම මැතිවරණකට ගියේ අපි ඒ ඉන්න මැතිවරණයේදී ඉහළම ජයග්‍රහණයක් ලබා ගන්න. හැබැයි මතක තියාගන්න ඊළඟ ජාතික මැතිවරණයක ගරු සභාපතිතුමනි මේ රට නිවැරදිව මෙහෙවන මිනිස්සු නිවැරදි පුටුවේ ඉඳවන මැතිවරණයක් බවට පත් වෙනවා. ඒක අපි නිල්ද කොළද රතුද කියන එක පිළිබඳව නෙවෙයි. මේක එක සමාරු තර්ක කරනවා. මේක ගිහිල්ලා දේශීය වශයෙන් අපේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කියාගන්න බැරුව, විදේශීය වශයෙන් ගිහිල්ලා අපේ රටේ තියෙන ආර්ථික වශයෙන් තියෙන ගැටලුව මොකද්ද කියලා ඉදිරිපත් කරගන්න බැරුව, එහෙව් ඉදිරිපත් කරන්න බැරි කණ්ඩායම් තමයි අද මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ කියන්නේ. හැබැයි ගරු සභාපතිතුමනි, අපි මතක තියාගන්න ඕනේ මේ රටේ තියෙන ප්‍රශ්න අර්බුදයේ තේරුම් ගත්ත මිනිස්සෙක් මේ රටේ ජනාධිපතිවරයා හැටියට අපි පත් කරගත්තේ නැත්තම් අපිට මේ රට අපි මොකද දැනට අපි ICU එකේ ඉන්නේ. ICU එකේ බෙහෙත් ගන්න රෝගියෙක් හා සමානයි.
හැබැයි ඒ රෝගයා මෝචරියට යවනවද එහෙම නැත්නම් වාට්ටුවකට මාරු කරනවද කියන තීන්දුව තමයි ඊළඟ මැතිවරණයක තියන්නේ. ඒ නිසා මෙතන ඇවිල්ලා විවිධ සහනාධාර විවිධ කාරණා ගැන කියන්න පුළුවන්කම තියෙනවා. වැට් පිළිබඳව වැට් එක 100ට 18කට අරගෙන යනකොට විවිධ චෝදනා කරා. වැට් එක 18කට අරගෙන යාම පිළිබඳව අපේ කණ්ඩායම් රැස්වීම තිබිච්ච ඒ තිබිච්ච සංවාදයේ පිළිබඳව ගරු සභාපතිතුමාට මතකයි. අපි පැයක එකමාරක් අපි කට්ටිය දෙපැත්ත තුන් පැත්තට තර්ක කරා. හැබැයි IMF එක ඕනද කියලා අපි සියලු දෙනාට IMF එක ඕනේ. හැබැයි IMF එක ගන්න නම් බිලියන 200ක් අපි තව මුදල් ප්‍රමාණයක් අපි පෙන්වන්න ඕනේ. හැබැයි මේ 200ක බිලියන 200ක මුදල් ප්‍රමාණය පෙන්වන්න තිබිච්ච එකම ක්‍රමවේදය තමයි 100ට 3ක වැට් එක අපි වැඩි මුලකට ගෙනියන එක. හැබැයි ඒක ගෙනියන්නේ නැහැ අපි ගෙනියන්න කටයුතු කරන්නේ නැහැ කියලා මහා පම්පෝරි කියන්න පුළුවන්. හැබැයි අර බිලියන 200 හොයාගන්නේ නැතුව IMF එකේ සමස්ත වැඩපිළිවෙල කඩාගෙන වැටුණා නම් හෙට දවසේ මේ රටේ මිනිසුන්ට මොකද වෙන්නේ කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. හෙට දිනේදී නැවත වාරයක් අපි විදේශ තියෙන සංචේතනික තව කොච්චර කාලයක් කල්පනාකරණය කරන්න පුළුවන්ද? හෙට දවසේ වෙනකොට මේ බෙහෙත් ටික ගේන්න තෙල් ටික ගේන්න මේ රට දුවවන්න කොච්චර පුළුවන්ද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. එහෙමනම් ගරු සභාපතිතුමනි අපිට සමහර දේවල් අපි කැමති වුණත් අකමැති වුණත් අපිට කරන්න සිද්ධ වෙනවා. සමහර දේවල් අපිට මේ වෙලාවේදී මොනතරම් හොඳ වුණත් නරක වුණත් ඒ නිවැරදි තීන්දුව తీරන එක අරගෙන මේ රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල අපිට කරන්න සිද්ධ වෙනවා. මොකද මේ වර්ෂයේ ගරු සභාපතිතුමනි අපි බිලියන 3100ක් ඉපැයුවා. අපි බිලියන 3100ක් ඉපැයුවා. අපිට ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 6ක්. තව ණය වාරික ටික අපි ගෙවන්න පටන් ගත්තේ නැහැ. එතකොට අපි මේ වෙලාවේදී අපි කියන්නේ අපි ඉපයපු මුදලින් අපි වියදම් කරලා අපි ජීවත් වෙච්ච එක පිළිබඳව. හැබැයි මතක තියාගන්න ඕනේ උපයන මුදලින් අපිට තියෙන ණය වාරික ටික ගෙවලා මේ රටේ මහජනතාව ජීවත් කරවන්න යන වියදමත් ගෙලුවාම මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒක ගලප ගන්න පුළුවන් ඥානයක් තියෙන්න ඕනේ. එක එක සුරංගනා කතා කිව්වට ඒව ගලපන්න පුළුවන් කමක් නැහැ. සමහර අද ඇවිල්ලා සමහර වෙලාවට කියන්නේ කෝපෝර දැන් විවිධ කණ්ඩායම් ආන පොහොර පිළිබඳ සහනාධාර පිළිබඳ කතා කරනවා. තව කණ්ඩායම් ඇවිල්ලා විවිධ සහනාධාර දීම පිළිබඳ ඇයි අස්වැසුම පිළිබඳ ප්‍රශ්න කතා කරනවා. ගරු සභාපතිතුමනි මේ රටේ තව දුරටත් මේ විදියට නිකම් බෙදලා මේකේ අපි උපයන මුදල් ප්‍රමාණය හතර වටේට මුදල් ටික දෙන්න පටන් ගන්න. එහෙම කළා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. රජයයකට තියෙන වගකීමක් මේ රටේ සාමාන්‍ය පුරවැසියන් පිළිබඳව මේ රටේ අපි බලාගත යුතු කණ්ඩායම පිළිබඳ අපිට වගකීමක් තියෙනවා. හැබැයි ඒ වගකීමකට එහා ගිහිල්ලා අනවශ්‍ය විදියට නොමිලේ භාණ්ඩ ටික ලබා දීලා රටක ආර්ථිකය හදනවා කියනවනම් ඒක බරපතල ප්‍රශ්නයක්. අද ඒක පැත්තකින් ගත්තහම අපි සමෘද්ධිය හැටියට ආවා. අද අස්වැසුම හැටියට යනවා. හැබැයි මේකෙදි සමෘද්ධිමත් වෙච්ච මිනිස්සු ප්‍රමාණය කොච්චරද කියලා ඇහුවත් බරපතල ප්‍රශ්නයක්. අපි ගෙවපු ප්‍රමාණයට වැඩිය අද තව පවුල් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. එහෙමනම් අපි ඒ කරපු වැඩපිළිවෙල හරියද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි ජනාධිපතිතුමාට ගෞරවය දෙන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි ගරු සභාපතිතුමනි. මේ කියන කාරණා ටික ආර්ථික වශයෙන් එතුමා ඒවා නියම විදියට ඇගීමකට ලක් කරා. ඒවා දුවන්න බැරි ආයතන තියෙනවා නම් ඒවා අද ඒ ආයතන ටික එක්කෝ වහලා එක්කෝ ඒවට අවශ්‍ය වෙන විකල්ප විසඳුම් ටික ලබා දුන්නු. විදුලි බල මණ්ඩලයේ මොනතරම් තර්ක විතර්ක ගෙනාවත් උන් අවශ්‍ය කරන ඒ වෙනස්කමට භාජනය කරා. ඒ වෙනස්කමට අපිට මේ වර්ෂය 2024 වර්ෂය තුල කරන්නේ නැතුව වෙන මැතිවරණ බලාගෙන එක එක කතන්දර කිව්වට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි බොහොම ඕනෑකමින් සිහිපත් කරනවා මේ වර්ෂය තුල 2024 වර්ෂයේ විවිධ කණ්ඩායම් විවිධ පක්ෂ අද ඇවිල්ලා සමහර කණ්ඩායම් දිගින් දිගට අපිට කතා කරන්න උත්සාහ කරයි මැතිවරණත් එක්ක විවිධ පොරොන්දු දීලා. හැබැයි මේ පොරොන්දු සියල්ල ලබාගෙන ඒ තමුන් හිතන පුද්ගලයෝ දිනවන්න කටයුතු කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රට ගැන හෙටක් බලාපොරොත්තුවක් විශ්වාසයක් තියන්න එපා කියන එක විතරයි කරු සභාපතිතුමනි අපිට කියන්න සිද්ධ වෙන්නේ. දැන් ඇවිල්ලා සමහර කණ්ඩායම විපක්ෂයේ ඉඳගෙන මොකද්ද කියන්නේ? සමහර කණ්ඩායම කිව්වේ ඇයි මේ නැවත රාජාසන කතාවක් කරන්නේ? පාර්ලිමේන්තුව නැවත වරක් ඇයි මේ ආයේ කැඳවීමක් කරන්නේ? ගරු සභාපතිතුමනි 2022 23 තිබිච්ච මේ රටේ තිබිච්ච වාතාවරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව වැඩපිළිවෙලක් එක්ක අපි මේ රට පටන් ගන්න ඕනේ. අපි මේ රට නතර වෙච්ච 2022 23 වර්ෂවල අපේ මේ රටේ තිබිච්ච තත්ත්වය දව සමහරව අමතක කරලා මේ රට කොහෙද යන්නේ කියන රටේ ඉලක්කය පිළිබඳ ගැටලුවක් තිබුණා. මේ රටේ විධායකය මේ රටේ නීතියේ ආධිපත්‍ය මොකද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ගරු සභාපතිතුමනි මේවා සරල කාරණා නෙවෙයි. එදා අපේ නීතිය සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණා නම් ඔය කියන විදියට එදා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව ගිනි තියලා මේ පාර්ලිමේන්තුව විනාශ කරා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මොකද්ද වෙන්නේ? ඒ සියල්ල රකගෙන මේ 2024 අපි පෙබරවාරි මාසයේ වෙනකොට ඒ සියල්ල මේ රටේ වෙනස් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ඒ වගකීම බාරගන්න මිනිහෙක් නැති හිතුවට ඇති රටේ අපි ඒ වගකීම අරගෙන අද මේ සියල්ල වෙනස් කරන්න කටයුතු කළා තියෙනවා. ගරු සභාපතිතුමනි අපි අධිකරණ අමාත්‍යාංශය හැටියට අපි සතුට වෙනවා. අධිකරු ජනාධිපතිතුම නායකත්වය දෙන තුම කියනකොට අපිට පහුගිය කාලේ දූෂණ විරෝධී පනතික ගන්න පුළුවන්කම ලැබුණා. අපිට මාර්ගගත සුරක්ෂිතතා පනත ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ පනත් ගේනකොට ගරු සභාපතිතුමනි මේක විවිධ විදියට යම් කණ්ඩායම් අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. අපිට ඔය විදිහම තමයි පුනරුත්ථාපන පනත ගේනකොට සමහර දේශපාලන පක්ෂයක එක කණ්ඩායම් හිතාගෙන හිටියේ අර පොදු දේපළ දැක්කහම ගිනි තියන් හිතන මිනිස්සු ගිහිල්ලා පුනරුත්ථාපනය කරන්න තමයි අපි මේ පුනරුත්ථාපන පනත ගේන්නේ කියලා. නෑ අපිට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මේ රටේ බන්ධනාගාරවල 60ක් 65ක් අතර ප්‍රමාණයක් ඉන්නේ මද්රව්‍යයක් ඇබ්බැහි වෙච්ච පිරිස. හැබැයි අපි පනත ගෙනාවේ මද්රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිසව පුනරුත්ථාපනය කරන්න. හැබැයි මේ පාර්ලිමේන්තුවේ හිටගෙන ඉන්න සමහරක් මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ අර පොදු දේපළ දැක්කහම ගිනි තියන් හිතන සමහරුන්ගේ බෞද්ධලික මිනිසුන්ගේ ගෙවල් දොරවල් දැක්කහම ගිනි තියන් හිතන පුද්ගලයෝ හිතාගෙන හිටියේ පුනරුත්ථාපන පනත ගේන්නේ එවැනි අය උත්සාහගෙන ගිහිල්ලා කොහේ හරි රඳවාගෙන පුනරුත්ථාපනය කරන්න කියලා. ඉතින් ගරු සභාපතිතුමනි ප්‍රතිතස්ත්‍ර පනත ගේන්න හදනවා. ප්‍රතිතස්ත්‍ර පනත ගේනකොට මේකටත් විරුද්ධයි. ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා රටක පනතක් ගේන්නේ නැත්තම් මේ රටේ ඉන්න සිවිල් මිනිස්සුන්ට අවශ්‍ය වෙනකොට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට ආරක්ෂක අංශවලට බලය පවරන ක්‍රමවේදයක් නැත්තම් ඒක කවදාකවත් ත්‍රස්තවාදය අපිට කියලා එන්නේ නැහැ. අපි සහරාන් පිළිබඳව 2019 ප්‍රහාරයක් සිදු වෙන කල් අපි කවුරුවත් සහරාන් පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. හැබැයි අපේ අහිංසක මිනිස්සු ගණනාවක් මැරෙනකොට ආගමික සිද්ධාස්ථානවල මේ ප්‍රශ්නේ ඇති වෙනකොට ඒ ගැටලුව ඇති වෙනකොට තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වටිනාකම. එහෙමනම් ගරු සභාපතිතුමනි අපි මේ කියන කාරණා අනපනත්තික මේ පාර්ලිමේන්තුවේ හදන්න ඕන. ඒව නීතියින් බවට පත් කරන්න ඕන. ඒව අපිට කියලා එන්නේ නැහැ. ඒ ප්‍රශ්න ගැටලු වෙන වෙලාවට ඒවට මූණ දෙන්න පුළුවන් නීති රීතීන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල අපි සකස් කරලා තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මාර්ගගත සුරක්ෂිතතා පනත එනකොට මේ පනතේ වටිනාකම තියෙන එකයි ගරු සභාපතිතුමනි. අද සමහර විට අධිකරු ජනාධිපතිතුමා රජය මේ වගකීම බාර අරගෙන කරන සමහර කාර්ය සියල්ලද වෙනස් කරලා පෙන්නනවා. සමහර දේශපාලන පක්ෂවල දේශපාලනයේ තියෙන සමාජ මාධ්‍යවල විතරයි මහ පොළවේ නෙවෙයි ගමේ ඉන්න මිනිස්සු ගාව නෙවෙයි ගවේ ඉන්න ගොවි ජනතාව පිළිබඳ නෙවෙයි කොහේ හරි ඉන්න 5 දෙනෙක් 6 දෙනෙක් ගොයියෝ ටිකක් හොයාගන්නවා සමාජ මාධ්‍යයට අවිල්ලා පෝස්ට් ටිකක් දාලා ඒ පෝස්ට් හදනවා 5000ක් විතර. ඉතින් අර ගොවි මහතුරු 5000කගේ පණිවිඩයක් වගේ තමයි සමාජ මාධ්‍ය පෙනෙන්නේ. හැබැයි මහ පොළවේ දේශපාලනය කරන කණ්ඩායම නෙවෙයි 100%2/3 ඉඳගෙන මෙතනවිල සමාජ මාධ්‍ය හරහා එක එක ඒවා දාලා සමාජ මාධ්‍ය තුල පමණයි තමුන් දේශපාලනය කරන්නේ. ඒ අයට ගරු සභාපතිතුමනි මේ අනපනත් ප්‍රශ්නයක් අපි ඒක පිළිගන්නවා. ඒ අයට මේ අනපනත් ප්‍රශ්නයක්. හැබැයි මේ රට නිවැරදිව ඉදිරියට යන්න ඕන නම් මේ රටේ මහජනතාවට නිවැරදි තොරතුරු ටික sannivedanaya වෙන්න ඕන නම් මේ රටේ ඉන්න දේශපාලකයන් ඉඳලා මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ අයිතිය ගෞරවය ආරක්ෂා වෙන්න අවශ්‍ය නම් ඒ නිවැරදි තොරතුරු ටික විතරක් මේ රටේ මහජනතාවට sannivedanaya වෙන්න ඕන නම් මෙවැනි අනපනත් ටික අපි ගේන්නම අවශ්‍යයි. පෞගිය දවස්වල අපි දැක්කා Facebook එකේ සමාජ මාධ්‍ය දාලේ හිමිකරුවන් ලෝකයේ කට්ටියගෙන් සමාව අයදිනවා. ඔවුන් නිසා වෙච්ච ගැටලු පිළිබඳව ඔව් ලෝකයෙන් සමාව අයදිනවා. පෞල් වලින් ප්‍රශ්න වලින් සමාව අයදිනවා.
ඔබතුමා තව ඇත විනාඩි දෙකක් කාලා.
එවැනි පසුබිමක් ගරු සභාපතිතුමනි අද රටේ ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අපි රජයක් හැටියට මේ අවශ්‍ය සමස්ත වෙනස්කම් ටික මේ රට තුල කරන්න ලැබීමම අපි ලැබපු ජයග්‍රහණය. අපි දූෂණ විරෝධී පනත් ගෙනෙන්නේ නිකන් නෙවෙයි ගරු සභාපතිතුමනි. අපේ අධිකරු ජනාධිපතිතුමා මේ වගකීම බාර ගන්නකොට ease of doing business index එකට ගියොත් අපි කොතනද ඉන්නේ? අපේ ව්‍යාපාර සඳහා ආයෝජනාවත් අපි කොතනද ඉන්නේ? ආයෝජන කරන කට්ටියට මේ රට පිළිබඳ තියෙන හැඟීම මොකද්ද? ඒ සියල්ල අද වෙනස් කරලා තියෙනවා. අද රාජ්‍ය නිලධාරියෙක් වැරදි කරනවා නම් දූෂණ විරෝධී පනත ඉදිරියේ ඒ පනතත් එක්ක නීතිය ඉදිරියට පමුණවන්න පුළුවන්. NGO එකක් වෙන්න පුළුවන්. ඔවුන්ව අපිට නීතිය ඉදිරියට ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දේශපාලඥයෙක් වේ වවනම තරාතිරම නොමල සියලු දෙනාට දූෂණය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසරය මේ පනපනත් තුළ හැදිලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ සියල්ල අපි හදවතින්ම අපේ ගෞරවයේ ප්‍රමාණය අතිගරු ජනාධිපතිතුමාට අපි එකතු කරන්න ඕනේ. ඒක කවුරුවත් අපි මේ කුහකකමක් තියාගෙන දේශපාලන වශයෙන් අපි සමහර තැන්වල විරසක වෙන තැන් තියෙන්න පුළුවන්. දේශපාලන වශයෙන් අපි එකම මතයක ගැටෙන්නේ නැති තැන් වෙන්න පුළුවන්. හැබැයි රටට අර්බුදේ ප්‍රශ්නය ආපු වෙලාවකදී ඒක විසඳගෙන ඒක සාමාන්‍යකරණය කරලා අද අපිට පාරේ බැහැලා මේ රටේ මිනිස්සුන්ට සාමාන්‍ය පුරවැසියෙකු හැටියට ජීවත් වෙන්න පුළුවන් ඒ ගෞරවය එකතු කිරීම පිළිබඳව මම හිතන්නේ මේ වැඩපිළිවෙල සකස් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට අපේ ගෞරවයේ ප්‍රණාමයේ ස්තුතිය අපි පුද කළ යුතුව තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි බොහොම ඕනෑකමින් ඉල්ලනවා නැවත වතාවක් අපි විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලනවා. අපි දන්නවා එතුමා මැතිවරණ හැටියට කොහොමත් එතුමගේ දැන් එදා එතුමා මෙතනින් නැගිටලා ගියා. ඒක කවදාකවත් මේ රටේ තානාපතිවරු සියලු දෙනා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එනකොට විපක්ෂ නායකතුමෙක්ගේ තිබිය යුතු හැසිරීම නෙවෙයි ගරු සභාපතිතුමනි එතුමාගේ තිබුණේ. එතුමට ඊට වැඩිය එතුමට ඊට වැඩිය ගෞරවයක් එකතු කරන්න තිබුණා එතන ඉඳලා ඒ රාජාසන කතාවට ඇහුම්කන් දීලා ඒකට නියම විදියට පහුවෙන්දට පිළිතුරු දෙන්න තිබුණා විපක්ෂ නායකතුමාට ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදේ ඒක තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුව අපි දෙපැත්තක බෙදීලා අපි ඉඳගෙන ඉන්නේ කවුරු හරි කියනවා නම් එයාට බාධා කරන එක නෙවෙයි අපිට නැගිටලා අපි අපිට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන ඒ නිසා තමයි එක්කෙනෙක් කවුරු හරි තමුන්ගේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නකොට තව කෙනෙක් නැගිටලා බාධා කරන්නේ නැහැ කියලා අපි රීතියින් අපි හදාගෙන තියෙන්නේ හැබැයි විපක්ෂ නායකතුමා පොට්ටික උස්සගෙන අතනින් ගියා එතුමා ගියා එතුමාගේ ගෝලියෝ ටික මෙතන හිටියා ඉතින් ඒක තවත් ලැජ්ජයි කරු සභාපතිතුමනි එතකොට තවත් ලැජ්ජයි ඉතින් ඒ නිසා අපි කියන්නේ මෙතන මේ රටේ අර්බුදයේ ප්‍රශ්නේ අපි හිතනට වඩා බඩපතලයි අපි අද ඉන්නේ ICU එකේ අපි තීන්දුව කරන්න ඕනේ අපි මෝචරියට යනවද නැත්නම් නෝමල් වාට්ටුවකට යනවද කියලා තීන්දුව කරන්න අපි සියලු දෙනාටම තමයි පුළුවන්කම තියෙන කරු සභාපතිතුමනි ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ගෙනියපු වැඩපිළිවෙල අර තියෙන ඔලුගෙඩිවල තියෙන කතන්දර ටික නැතුව අපි බලය ලබා ගැනීම පිළිබඳ කතා කරන්නේ නැතුව පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකට එකතු වෙලා අර ජනතා විමුක්ති පෙරමුණ වැඩපිළිවෙලක් නැතුව හොරා කාපු මුදල් ගෙනලා රට හදනවා කියනවා ඔය ආරෙන්න වෙන කිසිම කතන්දරයක් කියන්නේ නැහැ වැඩපිළිවෙලක් නැහැ ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා අධිකරු ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙලට මැතිවරණය වෙනකොට ඕන විදිහකට බෙදিলা ගහගමු හැබැයි මේ රට හදන මේ වැඩපිළිවෙලේදී අමාරු අවස්ථාවේදී සියලු දෙනා එකට එකතු වෙලා මේ රට ගොඩ ගන්න එකට එකතු වෙමුයි කියන ගෞරවනීය ආරාධනාව කරමින් නැවත වතාවක් අධිකරු ජනාධිපතිතුමාට මේ ගෙනියපු වැඩපිළිවෙලට අපේ සුභාශිංසන එකතු කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි
ඉස්තිගර අමාත්‍යමනේ මිලන ගරු මහින්ද අමරවීර අමාත්‍යමා
ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි ගරු ජනාධිපතිතුමා විසින් මෙම සභාවට 20/24/2007 දින 7 වෙනි දින කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අද දින ආරම්භ කළ කල්තැබීමේ විවාදය 20/24 පෙබරවාරි 9 වෙනි දින තවදුරටත් පැවැත්වීම පිණිස කල්තැබිය යුතුයයි මම යෝජනා
කරන්නේ. ඒ අනුව අද දින ආරම්භ කළ කල්තැබීමේ විවාදය 2024/9 වෙනි දින තවදුරටත් පැවැත්වීම පිණිස කල්තැබුණු ලැබේ. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට දින පූර්ව භාග 9:30 දක්වා කල්තබුණු ලැබේ.